ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භවනා වැඩමුළුවේ ධර්ම දේශනා මාලාවේ 7 වෙනි ධර්ම දේශනාවටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුමු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අයමීව නරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කම්ම නිරෝධගාමිනී පටිපදා සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුව සඳහා මේ කර්මය කියන නැත්නම් මේ කම්ම කියන මාතෘකාව ඉදිරින් තියාගත්තේ අපි ඒ සඳහා මේ වෙනකොට කර්මය කියන්නේ මොකද්ද ඒ කර්මයට නිදාණය කොහමද කර්මයේ විවිධාංගීකරණය කොහමද ඒ කර්මයට ආසන්න කාරණා මොකද්ද මේ කර්මයේ නිරුද්ධ වෙන හැටි කොහමද කියන මේ කාරණා අපි ශක්ති ප්‍රමාණය විස්තර කරගෙන ගියා. ඒ අනුව ඒ ඇති කරගත්ත පසුවීම අනුව සරුවචන් වහන්සේ ඒ කර්මයාගේ ගෙවන් කිරීම නැත්නම් නිරෝධය පිටිබඳ ප්‍රතිපදාව එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව හෙලිකරණ්ඩයි අද මේ දවසේ මාතෘකාව වශයෙන් තියාගත්ත පාලි පාඨය ඉනහැර දක්වන්නේ. ඒ පාලි පාඨයෙන් සඳහන් කරනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේමයි කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එහෙම නැත්නම් නිවන් ලබන පෙත නැත්නම් කර්මයේ ගිවන් කරන පෙත. ඒක අනිත්යෙන් වලින් අනිත්යෙන් වල සරුවචනංශය දක්වලා තියෙන විදිහට පහත දක්වන ආකාරයට ඒ පුලුල් දැක්ම නැත්නම් සම්මා දිට්ඨිය සම්මා සංකල්පය හරි අවතුම් පැවතුම් ඊගාවට යහපත් වචනේ නැත්නම් පුලුල් වූ වචනය ඊළඟට යහපත් වූ ක්‍රියා යහපත් වූ ජීවන රටාව ඒ වගේම ඒ යහපත් වූ පුලුල් වූ වැර ඒ වගේම සම්මා නැත්නම් යහපත් වූ පුදුල්ලු සතිය ඒ වගේම ඒ පුදුල්ලු සම්යක් වූ යහපත් වූ සමාධි මේ විදියටයි මේ ස්පර්ශ නැත්නම් පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදා පෙන්වන්නේ. ඉතින් ඒකම අපි දේශනාවේදී මතු කරගත්ත කරුණ අනුව මේකම කර්මයාගේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා ගන්න පුළුවන්. චේතනාවන්ගේ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා ගන්න පුළුවන්. ඒ වගේම සංස්කාරයන්ගේ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා ගන්න පුළුවන්. ඉතින් කොයි අතින් දාලා බැලුවත් ඒ හතරවෙනි ආර්ය සත්‍ය මෙතනින් ගැනෙනවා. ඒ නිසා අපි ඊයේ ධර්මදේශන අවසාන අවස්ථාවේදී මතු කරගත්ත කාරණා මේ අවස්ථාවේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට සම්බන්ධකරනද එනතන් තුන්වෙනි ආරි සත්‍යයත් හතරවෙනි ආරි සත්‍යයත් අතර සම්බන්ධතාවය දැක් ගැනීම සඳහා උලුප්පලා ගත්තොත් ඒ මජ්ජි සූත්‍රයේදී සර්වචනංශයෙන් පෙන්ලා දෙනවා ආනාපාන සතියේදී ඇති වෙන ආශ්වාස පිළිබඳ ස්පර්ශ හෝ වේවා එහෙම නැත්නම් කයර දැන වෙන ස්පර්ශයක් හෝ වේවා එහෙම නැත්නම් දිවට දැනෙන ස්පර්ශයක් වේවා නාසයට දැනෙන කනට දැනෙන ඇහැට දැනෙන මේ ඕනම ස්පර්ශයක අවස්ථා තුනක් තියෙනවා හට ගන්න සමුදේ අවස්ථාව ඊට පස්සේ එතනින්ලාම පෙරළමින් විපරිණාමයේ වෙමින් ඒකේ විපරිණාමයේ වෙලා ඒක නිරුද්ධ වෙන අවස්ථාව කියලා. එනිදි මෙවැනි හටගන්මක් පෙනෙන විපරිණාමයක් පෙනෙන නිරුද්ධ වීමක් පෙනෙන ධර්ම වල සංස්කාර කියලා කියනවා කියන එක මූල ධර්ම වල හොඳට පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා මේ ස්පර්ශයේ සංස්කාරයක් ස්පර්ශයන්ට වෙන වෙනම ඒ කොච්චර අපිට ස්පර්ශ ලක්ෂ කෝටි වාර ගණන් පෙනුනත් හැම ස්පර්ශයකටම වෙනම හටගන්නක් තියෙනවා. හැම ස්පර්ශයකටම වෙනම විපරිණාමයක් තියෙනවා. පෙරලියක් තියෙනවා. මෙරීමක් තියෙනවා. හැම ස්පර්ශයකටම වෙනම වැයවීමක් තියෙනවා. ඉතින් අපි කරන්න හදන්නේ මේ ඊතාමත්ම ශීඝ්‍ර වශයෙන් විශාල ප්‍රවාහයක් වශයෙන් යන මේ ස්පර්ශ රාශිය පුළුවන්තරම් සතිය වැඩි කරලා ස්පර්ශ ප්‍රමාණය අඩු කරලා එක ස්පර්ශයක මුලමෙදාග වශයෙන් දැක ගන්න එකයි ඒක හරියට අන්වීක්ෂයකට දාලා ලොකු කරලා බලනවා වගේ. ඉතින් අපි ඊයේ දේශනාවේ අවසාන භාගයේදී මජ්ජේ සූත්‍රයෙන් ගත්ත උපුටා දැක්වීම අනුව එම්පුරුදු මානසක් නැති නැත්නම් වැඩේ පටන් ගන්නකොට කාටත් තියෙන කොම ගුරුසු සංවේදීතාවය. ඒ නිසා ස්පර්ශයේ හොඳටම හටගෙන ක්‍රියාවත් වෙනකොට විතරයි කෙනෙකුට අහුවෙන්නේ. ආරම්භයේ දැක ගන්න තරම් සූක්ෂම නෑ හිත. කාර්යක්ෂම නෑ හිත. දක්ෂ නෑ. ඉතින් ඒක තමයි ස්වභාවය. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා ස්පර්ශය පිළිබඳව හැදෑරීමේදී ස්පර්ශයේ මැද තමයි කාගෙත් පටන් ගන්න කියලා. මැද දැකලා නැවත නැවතත් ඒ ස්පර්ශය දිගින් දිගටම ඇසුරු කිරීම හරහා සතිය වැඩි වෙන්න ඇරලා සමාධිය වැඩි වෙන්න ඇරලා ඒ විදිහට අරමුණට මුණට මුණ දාලා ඉන්න පුළුවන් අවස්ථාවට එනකොට ඒ ස්පර්ශයේ හටගන්න දිහාවට මෙහෙවන්න තරම් යෝගාවචරයා අවස්ථාව ආදි වෙන්න ඕන. එஞ்ச පටන් ගන්න වෙලාවදී මුල බලන්න යන්නත් එපා. පේන්නෙත් නැහැ. ඒකට බලාපොරොත්තු සුන් වෙනවා. ඒ නිසා හොඳට ගොරෝසු වෙච්ච ස්පර්ශය පෙනෙයි. ඒ හැම මොහොතකම ඇති. නමුත් ඒක නැවත නැවතත් මතුවෙනවට වෙන වාරේ පේන විදිහට අනුග්‍රහ කරලා ඒක නැවත නැවත පේනකොට පමණයි ස්පර්ශය මුල බලන්න පටන් ගන්න. මේ මුල බලන්න පටන් අරගන්නේ අපි මෙතෙක් සංසාරගතව ගෙනාපු පුරුද්දකට අනුයෑමක් එහෙම නැත්නම් ඒකෙන් වැඩ ගැනීමක් විදියට. මොකද සංසාරගත සත්වයා හරි කැමැති සිද්ධියක ආරම්භය දකින්න. ආරම්භයේ මංගල විදියට සලකනවා. ආරම්භයේ සුබ දෙයක් විදියට සලකනවා. ඒකට සැදී පැහැදී සිටිය යුතුයි. ඉස්සෝදානාන් ඩෝනේ නැකත් බලන් ඩෝනේ ආදි වශයෙන් ලෝකයා මේ ආරම්භයේ බැලීම හොඳ දෙයක් විදියට සලකනවා. ඒ නිසා සරුවචනන්සේ ඒකටත් දරු කිරීමක් වශයෙන් ස්පර්ශයට එnderලා ඒක හොඳට හුරු කරගෙන උරුදු කරගෙන යාලු කරගෙන මිත්‍ර කරගෙන සමීප කරගෙන උත්සන්න කරගෙන ආසන්න කරගෙන කිම්මුල දිහට යනවා. ඉතින් ඒ ප්‍රයත්නේ සාර්ථක වුණොත් අස්සොබික්කවේ ඒකෝවන්තෝ සමුදයෝ ဒුතියෝවන්තෝ කියලා ඕන දැන් මැද දන්නෝ මුල දන්නෝ. හැම එනේන ස්පර්ශයේ මැද දන්නෝ මුල දන්නෝ. එතකොට අන්ත දෙක දැනගත්තා. එතකොට අර මැද දන්න මැද දැන ගැනීමට යොදන සතියේට මෙද දැන ගැනීමට යොදන සමාධියට වැඩිය උඟක් සියුම් සූක්ෂම උච්චන්නාසන සතියක් අවශ්‍යයි. ස්පර්ශය හට ගන්න දැන බලාගන්න. මේ හට ගන්න දැන බලන්නේ හිතේ සංවේදීතාවය වැඩි කරන්නයි. සතියේ අඛණ්ඩතාවය වැඩි කරන්නයි. සමාධියේ තීව්‍රතාවය වැඩි කරන්නයි. යෝගාවචරයේ අරමුණත් එක්ක උච්චන්නාසනව දැක ගැනීමකට හුරු කරන්නයි. ආහනේම හුරු කරගෙන ඉන්නකොට ඒ යෝගාවචරයා ඒ චෛසික මේ චිත්ත නියාමයක් අනුව මුල දැක්ක මැද දැක්ක අරමුණේ අග දකින්න පැත්තට පෙළඹීම සුවිශේෂී සංකල්පයක් සුවිශේෂී සිද්ධියක්. එතකොට ඒ අග දැකීම තමයි නිරුද්ධ වෙන පැත්ත කියලා කියන්නේ ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත. ඒක තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදා වෙන්නේ. ඒක දිගේ තමයි මධ්‍යම ප්‍රතිපදා වැටලා තියෙන්නේ. ඒක දිගේ තමයි මේ සම්‍යක් මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය වැටලා තියෙන්නේ. ඒක දිගේ තමයි පටිච්චසමුප්පාදේ වැටලා තියෙන්නේ. ඉතින් අපි අර මුල මැද දකින්න එක, මුල දකින්න එක අර අග දැකීමට පෙළ ගැස්මක්, සකස් වීමක්, හුරු වීමක්. ඒ නිසා මුළු ප්‍රතිපදාවේ ඉදලා තියෙන්නේ මේ Nirodhe දකින්න එකටයි. ක්ෂය වෙන තන දකින්න එකටයි. වැය වෙන තන දකින්න එකටයි. නමුත් ඒ දක්වා හිත ක්‍රමිකව සකස් කරගෙන ආවේ නැත්නම් කෙලින්ම අග දැකීම අපි දකින්නේ අභාග්‍ය සම්පන්න දෙයක් විදියට. සාමාන්‍ය මනුස්සයා මුස්පේන්තුවක් විදියට, අවමංගල්‍යයක් විදියට. ඒ නිසා කෙලින්ම මේක බලන්න පුළුවන් ශක්තියක්, කෙනෙකුට නැහැ. ඒ නිසා මැද දැකලා මුල දැකලා අග දකින්න එක තමයි ਸਰවචනංශ දකින ප්‍රායෝගික ක්‍රමය. ඉතින් මේකට අපි මේ අග දකින්න හිත සුදුසුකම් ලබා ගන්න සංවේදී බව ලබා ගන්න ඇයි මුල බලන්න කියන්නේ කියන එක තර්කයට උඟක් වෙලාට අහුවෙන්නේ නැහැ. ඇයි මැද බලලා හොඳට සතිය සමාධිය දිනුවාට පස්සේ කෙලින්ම අග බලන්න කියන්නේ කියන එක අහුවෙන්නේ නැති නිසා මම මෙහෙම නිදර්ශනයක් දෙනවා. මේක වටහා ගැනීම සඳහා අපි රට පුරා පැතිරෙන වසංගත රෝගයක් ගන්න ගත්තොත් ඒ වසංගත රෝගය ඇවිල්ලා රටේ සෑහෙන ප්‍රදේශයකට සෑහෙන ප්‍රමාණයට හැදුනට පස්සේ තමයි රජය හෝ මධ්‍යම සෞඛ්‍ය අධිකාරිය මේකට අවධානය යොමු කරන්නේ. අතනින් මෙතනින් එක්කෙනෙකු දෙන්නෙකුට ඔය ලෙඩක් ආවට මධ්‍යම සෞඛ්‍ය අධිකාරිය ක්‍රියාත්මක වෙන්නේ. මධ්‍යම සෞඛ්‍ය අධිකාරිය ක්‍රියාත්මක වෙන්නේ රටේ සෑහෙන ප්‍රතිශතයකට මේක හැදුනට පස්සේ. එතකොට මධ්‍යම සෞඛ්‍ය අධිකාරිය නිගමේ ප්‍රකාශයක් කරනවා රට්ටුන්ට ජනමාධ්‍ය හරහා මෙන්න මෙහෙම රෝගයක් තියෙනවා. ඒක පැතිරෙන රෝගයක්. ඒ සඳහා හැදිලා ජවලල ප්‍රතිකාරම කරන්න යන්න එපා. ඒකට වෙන්නේ අනිකට හැදෙන එක. එන්ස හැදිච්ච වහාම මේ රෝහල් ගත වෙන්න රෝහල් වල මෙන්න මේ විදිය ප්‍රතිකාරම පන්තියක් තියෙනවා කියන. මෙතින් මේ විදිහට වගකීම මධ්‍යම අධිකාරිය ගත්තට පස්සේ ඒ මධ්‍යම අධිකාරිය ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා මේ රෝගයේ රෝග මූලය හොයන්න. ඒ රෝග මූලය හොයන්න යන වෙලාවේදී හැදිච්ච රෝගීන්ට රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකර්ම කරන ගමන් වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ රෝගීන්ගේ සාම්පල් අරගෙන පරීක්ෂා කරලා බලනවා මේ රෝගය හට ගැනීමට මූල බීජ මොකක්ද කියලා. නමුත් වෛද්‍ය ශාස්ත්‍රය හොඳටම දන්නවා ලෙඩෙක් මේ වගේ ආසාදනයක් වුණාට පස්සේ ඒ ආසාදනය වෙලා දුර්වල වෙච්ච රෝගියාට විවිධාකාර රෝග බීජ තැන්පත් වෙලා රෝග බීජ එකකින් නෙවෙයි අවසාන රෝග ලක්ෂණ මතුවෙන්නේ රෝග බීජ රාශියකින්. නමුත් මේ ජාතික රෝගයට හේතු වෙච්ච මූල බීජ හොයාගන්න සෑහෙන සටනක් කරන්න ඕන. ඒ සඳහා මධ්‍යම සෞඛ්‍ය අධිකාරිය කියනවා රෝගේ හැදිලා උත්සන්න වෙනකන් ඉන්න එපා. රෝගේ හැදිච්ච ගමන්ම ස්පිතාලට වාර්තා කරන්න. එතකොට ඒ අතන දැක ගන්න පුළුවන් පළවෙනි රෝග බීජ වැඩිලා ආසාදනය වෙලා ලෙඩ වෙච්ච රෝගීන් අල්ල ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒගොල්ල කරන්නේ රෝග ලක්ෂණ හැදීගෙන එන අයගේ රුධිර සාම්පල්, අසුචි සාම්පල්, මූත්‍ර සාම්පල් අරගෙන පුළුවන් තරම් බලනවා නානාවිධ රෝග බීජයන්ගෙන් ආකිරණ නොවි මේ ජාතික රෝගයට හේතු වෙච්ච මූල බීජය මූල විෂ බීජය තෝරගත්තොත් ඒ තෝරගත්ත දවසට තමයි රෝගෙට වෙදකම කෙරෙන්නේ. එතකන් කෙරෙන්නේ රෝග ලක්ෂණ වලට. එන කට්ටියට වමන යනවා නම් වමන යෑම නතර කරනවා. උණ එනවනම් අයිස් තියලා උණ බස් කරනවා. නමුත් තාම රෝග බීජය අහුවෙලා නැහැ. ඒ රෝග බීජය හොයා ගැනීම සඳහා ඇල්ෆ්‍රෙඩ් හැජීකනින ලෙඩෙක් එයාගේ සාම්පල ගන්න පරීක්ෂා කිරීම අර රෝග ලක්ෂණද වෙදකම් කරන ගමන් පරීක්ෂණ ආයතනවල සිද්ධ වෙලා ඒගොල්ල ලස්සන වැඩක් කරනවා. හරියට අල්ලගත්තොත් ඒ රෝග බීජය නිරෝගී සතෙකුට ඒක විදලා බලනවා. මේ රෝග බීජය ආවොත් මේ රෝග බීජය දුන්නොත් මේ කියන රෝග ලක්ෂණ එනවාද? මේකද මේ ජාතික රෝගයේ මූලික විෂ බීජය කියලා බලන්න. ඒකට තුන් සැරයක් ඒක සහතික කරලා තමයි කියන්නේ හරියටම ජාතික වශයෙන් මේ රෝගයට බීජය මේකයි කියලා. ඉතින් මේ රෝග බීජය සොයා ගැනීම සඳහා මුළු වෛද්‍ය මණ්ඩල ලෙඩුන වෙදකම් කරන අතර පරීක්ෂණාගාරවල දිගටම පරීක්ෂණ යනවා. නමුත් හොඳට මතක තියාගෙන ඉන්න මේ රෝගයේ මුල හොයන්නේ රෝගය විනාශ කරන්නයි. ආදරය කරන්නවත් වවන්නවත් නෙවෙයි. මුල ඇල්ලුවේ නැත්නම් මෙයා විනාශ කරන්න බෑ. මේ වාගේම තමයි ස්පර්ශය ආවට පස්සේ ස්පර්ශ සමුදයක් දකින්න ඕනේ නම් ස්පර්ශ නිරෝධයක් දකින්න ඕනේ නම් සමුදේ නෙවෙයි නිරෝධයක් දකින්න ඕන නම් ඡේවීමක් වැයීමක් ස්පර්ශයේ සමුදය අල්ලන්න. සමුදේ අල්ලපු කෙනාට විතරයි හරියටම මේක විනාශ කිරීමේ ක්‍රමය අල්ලන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ ගමේ ඉරත් කතාවක් තියෙනවා එකෙක් විනාශ කරන්න ඕන නම් ඌත් එක යාළු වෙන්න ඕනේ. යාලුණාට පස්සේ තමයි ඔහුගේ අලගේ මුලගේ සියරම අල්ලගෙන බත් ටිකට වහ ටිකක් දීලා හරි ඊටපස්සේ යන්න පීයෙන් ඇල්ල හරි මරන්න පුළුවන්. ඒ නිසා කිට්ටුවෙන් ඉන්නගෙන පරිස්සමෙන්. ඒගොල්ලෝ ආශ්‍රය කරන්නේ පස්සෙන් ඇවිල්ලා පීහින් අනිද්ද දන්නේත් නැහැ. ඒක නිසා කොයි දෙයක හෝ විනාශ කිරීමක් අවශ්‍ය නම් පළවෙනිම කරන්න ඕනේ ඒක පිළිබඳව ප්‍රභවය බලන්න. ඉතින් ඒ නිසා අපි ආශ්වාසයේ මුල බලන්නේ ප්‍රශ්වාසයේ මුල බලන්නේ පිම්බීමේ මුල බලන්නේ පිම්බීමේ අග බලන්නේ ඒක නෙවෙයි නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඒක බැලීම හරහා අපි හිත සංවේදී කරගන්න කාර්යක්ෂම කරගන්න සූර කරගන්න පුරුබුහුටි කරගන්න කරගෙන ඉවර වෙලා ඒ විදියට ලාවට පටංග හටගත් ආ වූ ස්පර්ශයේ ගෙවෙන තැන බලන තැන තමයි ඒ විදියට පටන් අරගෙන ගොරෝසු බාටපත් වෙලා ගෙවෙන ප්‍රස්වාසයේ ගෙවෙන තැන බැලීම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඉතින් ඒක නිසා යෝගාවචර එතෙන්ට යනකම් මුල බලපන් නෑ මැද බලපන් මුල බලපන් ඊට පස්සේ අග බලපන් කියන එක තමයි බුදු ආමසරංගේ රබම් පදේ. මැද බලපන් මුල බලපන් අග බලපන් මැද බලපන් මුල බලපන් අග බලපන්. ඉතින් ඒ අර මැද බලන කොටත් මුල බලන කොටත් මේ කොහෙද අපි අනගහගෙන යන්න හදන කෙනෙක් තේරෙන්නේ නැහැ. තේරුම් කරලා දෙන්න බරවචනද උත්සාහ කරන්නේ නැහැ. මොකද ශ්‍රද්ධාවෙන් මං කියන දේ කරපන්. එතකොට එනේන ආශාසය බලලා එනේන ආශාසයේ මුල හොඳට බලලා ඒකෙන් සතිය සමාධිය ශ්‍රද්ධාව අධිමොක්ඛය කියන්නේ පෙරදක්ම හොඳට දිනුනාට පස්සේ ආශාසය කෙලවර ප්‍රසවාසය කෙලවර දැක්කොත් ඒ යෝගාවචරයට විශ්වගතව සිදුවෙන ඕනම සංසිද්ධියක මුල මැද මුල අග බැලීමේ ක්‍රමය හරහා සිද්ධිය Tamanට නතු කරගන්න වශී කරගන්න පුළුවන් ගතිය එනවා. අපි ඊට පස්සේ බලමු මේ ඉගෙනගත්ත මේ ਸਰවචනසේ බෙන්නනදන මූල ධර්මයේදී අපි තරහ කියන ද්වේෂය නැත්නම් ආශාව කියන නාම ධර්මයේ ගත්තත් හොඳට මතක තියානින්ද අපිට මේ භාවනාවක් කරගෙන ඉන්නකොට හෝ එදිනදා වැඩක් කරගෙන ඉන්නකොට අපේ හිතට ආශාවක් කාමයක් ආවනම් ඒක සෑහෙන්න වැවිලා අපේ හිතට සෑහෙන හානියක් කරාට පස්සේ තමයි අපි දැනගන්නේ මගේ හිතේ කාමය තියෙනවා කියලා. එතකොට පමයි. එතකොට කාමය ඇවිල්ලා වහයලාගෙන කාමය ඇවිල්ලා හිත ආතුර කරලා. නමුත් ඒ චරවචනාංශේ තාම කියන්නේ ඒ පමාව ලොකු හානියක් කරනවා කියලා. උත්සාහ කරන්න කියනවා. දැන් අද තමන්ගේ හිතට රාගය ආවයි කියලා දැනගත්තේ ඒක ඇවිල්ලා තහවුරු වුණාට පස්සේ. දැන් හරියට ආශාසය ඇවිල්ලා හොඳට ගොරෝසු වුණාට පස්සේ ආශාසය දකින්න වගේ. දැන් මේ තරහ නැවත නැවතත් එන කීර්තිකාර පුද්ගලයෙක් නම් සරුවචන්සේ කියනවා අවවාද කරනවා අනුශාසනා කරනවා මේ තරහ මෙච්චරම එන්න ඉස්සර වෙලා පමා නොවි අප්‍රමාදීව මිච්චර එන්නේ ඉස්සලා චිත්තක්ෂණයට කලින් ඇල්ලුවොත් අන්න ඔබ යෝගාවචර තත්ත්වෙටපත් වෙනවා කියන. එيشා තරහට එන්නේ අරපන්. ඒක එනවනේ කොහොම කරත්. එන්නේ එන තරහේ මෙච්චරම ඝන බහල වෙන්න කලින් මෙච්චරම පළපදියම් වෙන්න කලින් මෙච්චරම තහවුරු වෙන්න කලින් චිත්තක්ෂණ කලින් ඇල්ලුවාට මහා ලොකු වෙනසක් දකින්නේ නැහැ. හැබැයි සතිය දිනුනවා. ඒ ගැම්මෙන් කියනවා ඊගාව දවසේ ඊට චිත්තක්ෂණ කලින් අල්ලන්න. ඊට චිත්තක්ෂණ කලින් අල්ලනකොට මේ මතුවෙමින් පවතින අපි නිදර්ශනයක් වශයෙන් ගත්ත මේ ආශාව මේ තණ්හාව මේ රාගය ලාවදි වැවෙන්න ඉස්සෙල්ලා ඝන බහල වෙලා වෙන්න ඉස්සෙල්ලා අල්ලන්න තමන්ද ඒක පාලනය කිරීමේ ශක්තිය වැඩි වෙනවා. ඕනම ඒ ධර්මතාවයක් පාලනය කරන්න ඕන නම් ගහ ලොකු වෙනකන් ඉන්න එපා නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවයි කඩලා දාන්න. නමුත් නියපොත්තෙන් කඩලා දාන වෙලාවට යනකොට යන්න බැරි අපි ප්‍රමාද වැඩි නිසා සතිය මැදි නිසා ඒ නිසා පටන් ගන්නකොට අපි අල්ලන්නේ ඇත්තම වැවිචිකස් තමයි. රාගයේ වශයෙන්, ද්වේෂයේ වශයෙන්, ආශාස වශයෙන්, ප්‍රසවාස වශයෙන් ඒක හොඳට මැටි වැඩි පටන් ගන්න. ඊට පස්සේ අපි කරන්න තියෙන එකේ මුලටයි අවධානය යොමු කරන්න. මේ කරගෙන 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 යන්න ඒක නැති කිරීමට ඉද ප්‍රස්තාව වැඩි වෙනවා. වැඩි වෙලා තමන්ට විශ්වාසය අදිෂ්ඨාන ශක්තිය සතියේ තියෙන විවිධාංගීකරණේ වැඩි වුණාට පස්සේ අච්චර කිසිම තරහවකට කිසිම රාගයකට කිසිම අවිද්‍යාවකට එච්චර විශාල වශයෙන් හානි කරගන්න බැරි තත්වයකටපත් වෙනවා. හානි වුණත් සමන්තර ප්‍රතිශක්තියක් දිනු වෙනවා. අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය ඒක එච්චර වැඩුණත් ඊට පස්සේ ඒක දැකපු පමණින් ඒක අල්ලගත්ත පමණින් ඒකේ වඩා වර්ධනය වීම අඩු කරලා නැති බංගස්ථාන වෙන පැත්ත නැත්තම් ගෙවෙන පැත්ත ඉතාම ඉවසිල්ලෙන් බලන්න ගෙවන් කිරීම කරන්න පුළුවන් දෙයක් නෙමේ. ගෙවෙන ගෙවීම දිහා බලනින් එක තමයි යෝගාවචරය කරන්නේ. අරහිට හොඳට පිම්බිලා ආපු ආස්වාසය ගෙවෙන පැත්ත අර පිම්බිච්ච ආස්වාසය ලොකු වෙච්ච කරන බහල වෙච්ච ආස්වාසය දන්න එක එතෙන්ට නම් හැදීගෙන යන හැටි දන්න කෙනාට බොහෝම ලේසි. නොදන්න කෙනාට වැඩිය ඒක ක්‍රමයෙන් ගෙවිලා යන හැටි බලන්න. ඉතින් ආස්වාසි කියන්නේ මහා ලෝක හැඟුම් දනවන එකක් නෙමෙයි රූප ධර්මයක්. ප්‍රසවාසි කියන්නේ ඒක. නමුත් ඒක හොඳට උහුරු කරාට පස්සේ මැද බලලා මුල බලලා අග බලන්න රාගය, ద్వේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන වගේ අපි විනාශ කරන අපේ தත්ත්වයට ගැලපෙන්නේ නැති ආවේග එනකොටත් ඒ මූල ධර්මෙමයි. ඉතින් ඒක නිසා යෝගාවචරයා මේ විදිහට ඉනේන ධර්මතාවයක රූප වේවා නාම වේවා සුබදායි වේවා අසුබදායක වේවා මතුවෙන මතුවෙන තාක් නාම ධර්මයක් මතුවෙනකොට ඒක ඝන බහල වෙලයි තියෙන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඝන බහල වෙනදී ඊගාවටත් නැවත මතුවෙනවා. නිතර නිතර එන එකක් නම් ඊගාව චිත්තක්ෂණේ ඉච්ඡරම මෝරන්න දෙන්නේ නැතුව ඊගා චිත්තක්ෂණේ ඉච්ඡරවත් මෝරන්න දෙන්නේ නැතුව අල්ලාසි ගෑම හරීම වේශ කරයි. බුදුමාකාර විදිහට ශක්තිය ඉල්ලන සුළුයි. බුදුමාකාර සද්ධාාවක් ඉල්ලනවා. නමුත් කවදා හරි ඒක හටගන්න ආසන්න යාන්තමට මොදු වෙන තැන දැක්කට පස්සේ ඒ යෝගාවචරයට ඇති වෙන චිත්ත ශක්තිය, යෝගාවචරයට ඇති වෙන සෝබන චෛතසික රාශිය අර මාර් බල වේගවල තියෙන මාර් බල සේනාව වගේම බල ශක්ති ටිකක් ඇති වෙනවා. ඒකට තමයි මේ සද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥාව කියලා කියන්නේ. ඒ විදිහට බල හමුදාව හදාගත්තට පස්සේ නම් මතුවෙන අභියෝගයක් යෝගාවචරයට හොඳ ප්‍රශ්න පත්‍රයක් වෙනවා. ඒකට මූණදී මහරහා තමයි යෝගාවචරයා තමන්ගේ පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම දියුණු කිරීම කරන්නේ. මෙන්න මේ දියුණු කිරීම කරගෙන යනකොට මං හිතුවා අද දවසේ ධර්ම දේශනාව ක්‍රම දෙකකින් මේක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් වෙන හැටි ඉස්මතු කරගන්න. එහෙම නැත්නම් හතරවෙනි ආර්ය සත්‍ය බවට පත් වෙනදී ඉස්මතු කරගන්න. අපි මෙතෙක් කරගෙන ගිය ආනාපාන සති සූත්‍රය විස්තර ගත්තොත් අපි ඉස්සෙල්ලාම ආස්වාද ප්‍රසවාස දෙක සංසිඳවලා සංසිඳින වෙලාවේදී ආස්වාද ප්‍රසවාස ගිවන් වෙන වෙලාවේදී හැකිතාක් දුරට මොනම චේතනාවක්වත් මොනම අදිෂ්ඨානයක් අත් නොකර ඒක බින්දුවටම යනකම් දිවෙන තැන බලාගෙන හිටියොත් රූප ධර්ම ගෙවන් කිරීම පිළිබඳ යෝග ආචරයට පරිචයක් ලැබෙන නැත්නම් කායනුපස්සනාවේ දක්ෂකමක් ලැබෙනවා. මේක හැම පරියන්කයකදීම සිදු වුණොත් ඒ පරියන්කය සාර්ථකයි. හැබැයි වැඩේ ඉවර නැහැ. ඒ මොකද මේ කායනුපස්සනා වශයෙන් තියෙන ගොරෝසු දේවල් වල මේ ගෙවන් කිරීම සාංශුද්ධි බලාන ඉඳලා ඒකට හොඳට තැම්පත් වෙච්ච ඒකේ හොඳට සිද්ධි වෙච්ච හිතට ඊගාවට චිත්ත සංස්කාර පේන්න පටන් ගන්නවා. කාය සංස්කාර සංසිඳෝපි හිතට අර ඊයේ කියපු විදිහට ප්‍රීති සුඛ පහළ වෙලා පොඩ්ඩක් හැලහොල් මනක් දානවා. හැලහැප්පිල්ලක් දානවා. යෝගාවචරය ඒකට ඒක හරහා ගිහිල්ලා දුකක් ආවත් සැපක් ආවත් හරහා ගිහිල්ලා ඒ ඇති වෙච්චි තැන්පතු තහවුරු කරගත්තොත් ඉතහවර කරගත්තොත් මෙතෙක් තමන්ගේ හිතේ ඉතාම සූක්ෂමව හැංගිලා හිටපු මේ වේදනාව සහ සංඥාව කියන චිත්ත සංස්කාර ධර්ම දෙක ගොජ දාන්න පටන් ගන්නවා. තැන්පත් කරපු තැන්පතු හරහා ගොජ දාන්න පටන් ගන්නවා. මෙතෙක් කල් හිතේ බාධා කෙරුවේ නීවරණ ධර්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ රූප ධර්ම. දැන් එහෙම නෙවෙයි, රූප ධර්ම හොඳට කීකරු කරගත්තට පස්සේ යෝගාවචරයව දන්නේ නැති තමයි සංසාරයෙන් ගෙනාපු විවිධාකාර විඳීම් රාශි මේ හිතේ තැම්පත් වෙලා තිබුණේවා. නිකම් මඩ කොහරුවක ජී බුබුලු මතු වෙන්න වගේ, පෙන දාන්න වගේ එක එක වේදනා එන්න පටන් ගන්නවා. එක එක සංඥා එන්න පටන් ගන්නවා. මේ වේදනා සහ සංඥා සම්පූර්ණ හීන ලෝකයක් මවලා දෙනවා. අඩහින් දෙක අඩහින් එක ගත කරන වෙලාව වගේ මේ වෙච්ච සිද්ධි වෙන්න තියෙන සිද්ධි ඈත ඉන්න ඥාතීන් හිතාගත්ත දේවල් බුදුමාකාර විදිහට එන්න පටන් ගන්නවා කිසිම පසුබිමක් නැතුව කිසිම පසුබිමකට සාපේක්ෂ නැතුව අර පිටින් එන අරමුණු දැන් නැහැ ඇහැ වහලා රූප පේන්නේ නැහැ කනට ශබ්දාවට ගණන් ගන්නෑ නාසයේ දිව අක්‍රිය වෙලා කයේ හුස්ම ටිකක් නැහැ ඉතින් ඒක නිසා හිතට විශාල ස්පාසුවක් ඉඩක් සංහිඳියාවක් ලැබිච්චාම මෙතෙක් ගබඩා වෙලා තිබුණු හිතේ තිබුණ දේවල් අපි කියන්නේ මේ කර්ම බීජ වගේසේ ඉස්සරහට යන තියෙන දේවල් අවස්ථාව ලැබනවා පිපෙන්න. ඒ පිපෙනකොට ප්‍රධාන වශයෙන් ඉව එන්නේ වේදනා වශයෙන් සහ සංඥා වශයෙන්. එතනදිත් බෞසුත භාවයේ පිළිමත දන්නවනම් වේදනා පිළිමත ගොඩාක් කිෂ්මත කරනකට කරන කෙනාට සංඥා ඉච්චර එන්නේ නැහැ. සඤ්ඤා පිළිබඳ ගොඩාක් කිෂ්මත් වෙන එකට වේදනාවක් එන්නේ නැහැ. ඒක එක චරිත අනෝ වේදනා චරිත සංඥා චරිත තියෙනවා. සංස්කාර චරිත තියෙනවා. ඒ අනුව අර හම්බුවෙච්ච ස්පාසුවේ මේක නොහිතූ ආකාරයට පසුබිමට කිසිම සාපේක්ෂතාවයක් නැතුව එන්න පටන් ගන්නවා. එනිසා භාවනාවේ යම් තැනකට ගියාට පස්සේ යෝගාවචරයාට හිතෙනවා අභිඥා පහළ වෙලයි කියලා. මට අතීතයේ හිටපු කඳ පිළියෙත හිටපු ජීවිත පේන්න පටන් ගන්නවා. ඉස්සරහට වෙන්න තියෙනවා පේන්න පටන් ගන්නවා. මට කවුරු හරි හිතන දේ කියන්න පුළුවන්. මට ඇහෙනවා, මට පේනවා ආදි වශයෙන් ගොඩාක් දේවල් එන්න පටන් ගන්නවා. හැබැයි ඒත් එක්කම යෝගාචරයට සැකයක් එනම ඇත්තක්ද බොරුවක්ද කියලා. ඉතින් අර නිවනින් මෙපිට ලාමක දේවල් පස්සේ යන කෙනාට බොහෝ විට මේ වගේ දේවල් සද්ධාවෙන් බාර අරගෙන ප්‍රඥාව පාවා දීලා මෙවදිගේ අල්ලනවා. ඒ අල්ලන කෙනාට කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාවක් අහුවෙන්නේ නැහැ. අච්චර ලස්සනට හදාගත්ත කායනුපස්සනාවෙන් වේදනානුපස්සනාව විභාගයෙන් පෙළෙනවා. නැත්නම් චිත්ත සංස්කාර ධර්ම අවබෝධ කිරීම සමානට මේවට මනෝ සංස්කාර කියන වචනෙත් පාවිච්චි වෙනවා. මේ මනෝ සංස්කාර වලට අහුවෙනවා. මොකද ඒවා හරියටම තමන්ගේම රුචි අරුචියට ඇතුළෙන් මතුවෙන නිසා ප්‍රත්‍යක්ෂයක්ද මනෝ විකාරයක්ද කියලා අල්ලන්න බෑ. හීනකදී තමන් හීනක ඉන්න බව දන්නේ නැතුව. ඉතින් නමුත් මේක කාටත් වගේ මේ වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් හැම කෙනාටම මේ හොල්මන් කිරිල්ල කරනවා. නමුත් මේ යෝගාවචරය කල්පනා කරන යනවනම් මේ හොල්මන් වලට මත් වෙන්න නෙවෙයි මම මේ සිල් රැක්කේ. මේ හොල්මන් වලින් මත් වෙන්න නෙවෙයි මම මේ ඥාතින තැහැරලා වස්තුව තැහැරලා ආවේ. මේ බුදුහාමුදුරු බණ කිව්වකට නෙවෙයි මම කාටත් එනවා. මම මෙව්වටත් හදිහිට අර ආස්වාස් ප්‍රසවාසයට සංසිඳෙන්න දුන්නා වගේ මේවත් එක හැප්පෙන්න නොයෑමෙන් ප්‍රතික්‍රියා නොකිරීමෙන් ප්‍රතික්‍රියා කළත් ඒක පිළිබඳව හිට පීඩා නොගැනීමෙන් හේම සංසිඳවන්න පුළුවන් උනායි කියලා හිතුව අමාරුයි මම මේ වචනින් විතරයි කියන්නේ සංසිඳවන්න පුළුවන් වෙලා ඒකට කෙලෙස් ඇතිකරන්න චේතන ඇතිකරන්න කර්ම ඇතිකරන්න ඉඩ නොදෙනාසුළු ප්‍රයත්නයට අපි කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව ඒන කිසි දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ ගල්බමුණෙක් වාගේ බලාගෙන ඉන්නවා මේ බලහන ඉන්නෝයි එක විනාඩි 5කට ආනපනේ සංසිඳවලා බෑ 10කට කරලා බෑ 15කට කරලා ඒක පැය කහමාර පන්නන්න එකහමාර ඉන්නකොට මේ ඇතුලේ තියෙන ඒ කෝලං විහිණඩ ගා ගොඩාක් එන්න පටන් ගන්නවා ආවට පස්සේ යෝගාවචරයා දැන් උත්සාහ කරනවම කර්ම රැස් කරන්නෙත් නැහැ ස්පර්ශ ඇති කරන්නෙත් නැහැ චිත්ත නැති කරන්නෙත් නැහැ සංස්කාර ඇති කරන්නෙත් නැහැ එතකොට අචේතනිකව අසංස්කාරිකව කය වැඩ කරනවා වගේ අසංස්කාරික කය සංස්කාර වගේක් වැඩ කරනවා අසංස්කාරික චිත්ත සංස්කාර වගේක් වැඩ කරනවා දෙයින් පටන් ගන්නවා මගේ මේ ශාරීරික කියන වේදිකාවේ මොකද්ද ඕන ආඩගමක් යනවා මට අදාළ දෙයක්වත් නෙවෙයි මගේ සුභ සිද්ධිය සඳහා වෙච්ච දෙයක්වත් නෙවෙයි මේක නිකන් මේ කවුදෝ නිකන් කුලියට අරගෙන මේ වේදිකාවේ නාටකමක් රඟපානවා මේක දිහා බලාන ඉන්නකොට පේනවා අපි භාවනාවකින් හිතලා කරන දේවල් ශික්ෂණයක් මාර්ගයෙන් අතර කරලා සිද්ධ වෙන දේවල් දිහා බැලුවොත් මේක සම්පූර්ණ පිස්සන් කොටුවක් මේක සම්පූර්ණ හීනයක් ඒක සම්පූර්ණ මිරිඟුවක් සම්පූර්ණ මායාවක් තියෙනවා. අපි දැනගෙන මේ හිතලා කරන දේවල් නැතුව නෙවෙයි ඔය තාම ඩිංගිත්තයි සිද්ධ වෙන්නේ. ඒ tire අයින් කරුවට පස්සේ අයින් කරන්නේ කොහොමද? සීලයෙන් කය වචන දෙක හික්මව ගන්න. සමාධියෙන් නිවන ධර්ම ටික අයින් කරලා හිතල කරන මොනවත් මම ඊට පස්සේ කරන්නේ නැහැ කියලා සංස්කරණී කිරීම කරන්නේ නැහැ, චේතනා කරන්නේ නැහැ, ස්පර්ශ ඉල්ලන්නේ නැහැ. සම්පූර්ණ සංසිඳන ගියාට පස්සේ තමයි නාඩගම් පටන් ගන්න. ආනේ එතෙන්දි පේනවා මේ අසංස්කාරික කාය සංස්කාර, අසංස්කාරික චිත්ත සංස්කාර වගේ දේවල් දැකලාද මම මෙතෙක්කල් මගේ ජීවිතේ වැදගත් තීන්දුව ගත්තේ. මෙව එකක්වත් මගේ අවශ්‍යතාවයට මගේ න්‍යාය පත්‍රයට අනුව යන දේවල්ද? එහෙම නැත්නම් අර පරණ ගෙනම කර්මජවෝල හැටියට අපි මේ ජීවිතේ පුරුදු කරපු රුචි අරුචිකම් වල හැටියට අපි මමයි කියලා හිතාගත්ත මම ආයනේ හැටියට බුදුමාකාර නැතිලක් නැතුනා. උනාට පස්සේ අපි ඔක්කොම සාධාරණීකරණය කරන එක විතරයි කරන්නේ. තරම් දීසල මොකද්ද වෙන්නේ දන්නේ නැහැ. අනේ එතකොට පේනවා මේ නටන නාඩගමේ මොන මහර පද්ධතියක්වත් මොනම න්‍යාය පත්‍රයක්වත් මොකුත් නැහැ. හුදු සබම් බබුලක් වගේ. හුදු නාඩගමක් වගේ. හුදු මිරිගුවක් වගේ. හුදු හීනයක් වගේ. හුදු මායාවක් වගේ. ඒක නිසා සර්වචන් සඳහන් කරනවා මේ මානසික මායාව මනසේ අස්බැඳුව දැක්කනම් ඒ පුද්ගලයා තවදුරටත් මේක මගේ කියා ගන්න එකක් නෑ. මේක මම කියා ගන්න එකක් නෑ. මගේ ආත්මය කියා ගන්න එකක් නෑ. නමුත් මේ හිතල කරන දේවල් සහ ඉබේ කරන දේවල් අතර පටලවිල්ල තියෙන පෘථග්ජනයාට කවදාකවත් මේ දේ දකින්න හම්බෙන්නේ නැහැ සාංශුද්ධෙන්. ඒක නිසා ආස්වාස් ප්‍රසාර සාංශින්ල ඇති වෙච්ච මේ විවේකයේ හොඳට පටල වෙන්න දෙන්න ඕන. ඊගාට මම මොකද්ද කරන්න ඕනේ? දැන් මම ඉන්නේ ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ? මම විපස්සනාවේ ඉන්නේ සමතේ ඉන්නේ කියලා මේ සැක දාන්න පටන් ගත්තොත් මේකට එහෙම නැත්නම් මම මේ නිකන් ඉන්නේ කියන අනිච්චන් දුක්ඛන් නැත්නම් භාවනා කරන කිව්වොත් වැඩි ලකුණු හම්බෙන්නේ නේද? එහෙම නැත්නම් මට අසුභ භාවනා කිරුවොත් හරියයි නේද? මම මොකද්ද කරන්න ඕනේ කියලා අර චේතනා ගොජ දාන ගතියමයි කෙලස් කියන්නේ. ඒ චේතනාවට ඉඳ නොදී ඉන්න නම් කලින් උපදේශ සහිතව යන්න ඕනේ. ලෑස්තිලා යන්න ඕනේ. ගියාට පස්සේ පේනවා අර සංස්කාරික ක්‍රියාවලිය හොඳට මතක තියාගන්නේ ඒ ක්‍රියාවලිය අතින් අපි ඔක්කොම සමානයි. මේ හිතිලා මේ අසංස්කාරක සිදුවෙන ක්‍රියාවලියේදී සියලුම මිනිස්සු සමානයි. අර හිතලා කරන නාඩගමේ විතරයි අපිට ඥාන පරිමිකන් තියෙන්නේ. හිතලා කරන නාඩගමේ තමයි මේ වැඩි හිටියා මේ බාලයා මේක ඉපති. අර යටින් යන නාඩගමකට කිසිම කාලය පිළිබඳ හැඟීමක් නැහැ. කිසිම දේශය පිළිබඳ හැඟීමක් නැහැ. කිසිම සදාචාරය පිළිබඳ හැඟීමක් නැහැ. දුරට මතක තියාගන්න එකට කිසිම සදාචාරයක් නැහැ. ඒ නිසා සදාචාරාත්මක හැදිච්ච මනුෂයා දකින්නකොට මේක අඩියේ පල්ලේ තියෙන කුණු කන්දලේ වහකණ්ඩ හිතනට බය වෙන්න එපා. ඊ යට තියෙන මට්ටමේ අපි මේ දැන් ඔය මේ රූපපත්‍ය පිළිගන්නේ නැති බටහිර ලෝකයේ කියනවා අපි සෑම ශෛලියක් පාසාම තියෙන මේ RNA DNA අණුවක මුළු මානවයා පිළිබඳ සියලු තොරතුරු ගැබ්බෙලා තියෙනවා. අපි මේක හසුරවන්න යන තාක්කල් අපිට මේ පුස්තකාලයට යากන්න පාර අහු වෙන්නේ නැහැ. අපි හැසිරවීම නතර කරලා අපේ මනසට යටිහිතට බහින්න දුන්නොත් අපි මේ මානවයාට සියලු දැනුමට ඒ සියලු ඉතිහාසගත තොරතුරු වලට අයිතිවාසිකම ලැබෙනවා. ඒක තුල තියෙන්නේ බලවතා ජයගනී කියන නීතිය. ඒකට තියෙන්නේ ස්වභාවික වර්ණේ. මොනම මේක කැලෑ නීතිය තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා මෙමෙනි කැලෑණීතියක් තියෙන ස්වභාවික වර්ණයට සිදුවෙන මේ බලවතා ජයගනී කියන එක මම කියා ගන්න වටිනවද? මගේ කියා ගන්න වටිනවද? මගේ ආත්මය කියා ගන්න වටිනවද? එනිසා බුදුරජාණන්සේ ඉස්සෙල්ලා කියනවා කේල් ගෙඩිය කන්නේ ඉස්සෙල්ලා පොත් අයින් කරන්න වගේ හිතලා කරන, චේතනා කරන, කර්ම කරන ටික ශික්ෂණයක් මාර්ගෙන් අයින් කරන්න. අයින් කරලා මතුවෙන්න දෙන්න මේ ගොජේ. මේ වෙන දාන හරිය. දාලා බලන්න මේකද මම කියන්න වටිනවද මේ? ඒ වගේම මේක ඊ ආත්මෙත් ඔච්චරයි. භවනා කරනත ලබනාත්මෙත් ඔච්චරයි. මම මාශරයි දෙයින් මනසකට ඔච්චරයි. නමුත් අර පිටින් කරන අපි අර හිතලා කරන ක්‍රියා, වචන, හිතවිලි හරි ඝන බහල නිසා කවදාහකවත් ඒව තියෙන තාක්කල් මේ මට්ටමට යන්න බෑ. ඒ නිසා අපි භවනාවේදී ත්‍රිවිධ ශික්ෂාවෙන් කරන්නේ හිතලා කරන ශෛෂ්කාර, චේතනා, පුළුවන් විදියට අයින් කරලා අරකට එන්න බෑ. එන්න දුන්නට පස්සේ ඒක පිළිබඳව උපේක්ෂාව වෙච්ච තරමට ඒක පිළිබඳව නොසලී සිටපු තරමට ඒක හේම සංසිඳන ඒක පිළිබඳව හිතන්න ගත්තොත් අයිතිවාසිකම් කියන්න ගත්තොත්, මම කියා ගන්න ගත්තොත්, උදම්මනන්ට පටන් ගත්තොත්, පශ්චාත්තාප වෙන්න 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 මේක ගොජ දාන. ඒ නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා එතනදී අර ආස්වාද ප්‍රසවාසයේ සම්දිතනකොට ආස්වාද ප්‍රසවාස සම්චින්නකොට ඒක දිහා බලාගෙන හිටියා වගේ මේ එකක්වත් මම කියන්නේ නැතුව, මගේ කියන්නේ නැතුව, මගේ ආත්මය කියන්නේ නැතුව ඒක දිහා එහෙමම සංසිඳනකම් බලائیں۔ ඒ තියෙන අසංස්කාරික කාය මේ අසංස්කාරික කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, මනෝ විඤ්ඤාති රූපාකාරයෙන් පේන්නත් පුළුවන්. ශබ්දාකාරයෙන් පේන්නත් පුළුවන්. ගන්ධ, රස, පහස විවිධ භාෂාවල් වලින්, විවිධ දේවල් වලින් පේන්න පටන් අර ගන්නවා. ඒ පේන මොකකට හරි නම කියන පමණින් යෝගාවචරය අහුවෙනවා. මතක තියාගන්න නම කියන තරමට හෝ අඳුනා ගන්න කිව්වොත් අහුවෙනවා. මේක තොගේට සලකලා ඇස් තිබුණට අන්ධෙක් වාගේ, කන් තිබුණට බීරෙක් වාගේ, දැනුම තිබුණට මෝඩෙක් වාගේ, අයහත්ය තිබුණට කොන්දපන් නැති මිනිහෙක් වාගේ, මලමිනියක් වගේ වෙලා මෙව ඇඟේ ගෑවෙන්න හැදුනට නෙළුම් පතකට වැඩිච්ච වතුර කඳුලක් වගේ ගෑ ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන මහා පුරුෂ ගුණය. ඒ සමානට බොහොම නම්බුකාර දේවල් විදිහට පේනවා, බොහොම අවනම්බුකාර දේවල් විදිහටත් පේනවා. ඒ හැම දෙයක්ම මනෝ විකාරයක් බව දැනගෙන දැන් මැදනේ ඉන්නේ. දැන් මේ ගෙවම් කරගෙන යන පාරේනේ මේකවත් ඒ ගෙවම් කරන යන පාරදී හම්බ වෙන මේ සමාහට අභිඥා වශයෙන් පේන දේවල් නැත්තම් විවිධාකාරයෙන් තමයි බලාපොරොත්තු දේවල් මනෝ ලෝකෙදී දැකපහම එකක්වත් මම කියන්නේ නැතුව, මගේ කියන්නේ නැතුව ඉන්නවනම් බුදුහාමුදුරේ ඒකට තමයි මහා පුරුෂයයි කියලා කියන්නේ. ඉතින් එතකොට යෝගාවචරයේ ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා සාධාරණව. මම මේ භාවනා කරගෙන යන්න ගැම්ම ගන්නෙ කොහෙන්ද කියලා. මේ පේන එකම දෙයකින්වත් නම්බුවක් ගන්න නැත්තම් එකම දෙයකින්වත් ආනම්බක් ගන්න නැත්නම් විභාගේ පාස්සල මට සාතිකයක් හම්බ වෙනවනේ ඕන විභාගෙට ලියයි. එතනම කොට මේ විභාගෙට කියන්නේ. මෙතෙන් යන්න කොහෙද ගැම්ම? කිසිම ගැම්මක් නැහැ. අපිට දානියක් දෙනකොට ගැම්ම තියෙනවා ලබනාත් මේ මේ ඉන්දියාපන් දුන්නොත් ලබනාත් බුරියානි හම්බ වෙයි කියලා ඕනේ අපිට කියන නිසා අපි දන් දෙනවා. සිල් ලකින කොටත් අපි කියනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි නැත්නම් හිර විලංග වැටෙන්න ඕනේ. ඒ නිසා සිල් දක්වත් වැටෙන්න වෙන්න තියෙනවා. අමෙත භාවනා කරුවොත් තියෙනවා ධ්‍යාන ආම්බේ 1 2 3 4 5 6 7 8 කිය. නමුත් මෙතෙන් ගියාට පස්සේ මේ විපස්සනා කරන මනුස්සයාට මොනම විදියකින්වත් මේ තමන් කරගෙන යන භාවනාව දිගට කරගෙන යන්නේ ඇයි කියන එකට මොනම සාධාරණ හේතුවක්වත් පේන්නේ නැහැ. අන්න එහෙම තියේදී භාවනා කරන මනුස්සයාට බුදුරජාණන් වහන්සේ කියනවා නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යම්පිතේ නාබි ජානාති යස් යම්පි නිසාය ජයති. මහණෙනි මම මේ මොකටද භාවනා කරන්න කියන එක දන්නේ නැතුව නමුත් දිගට භාවනා කරන්නේ ආජානීය පුරුෂයාට, ඒ මහා පුරුෂයාට දෙවියන් භක්තිය පවා වඳිනවායි කියලා. එයිසම යමක් අපේක්ෂා කරමින් මට මේක ලැබේවා මේක ලැබේවා කියන භාවනා අපිට කියයි දානයේදී වෙනවා ටිකක්. කොටස භාවනා කියන්නේ නෑනේ. සීල ශික්ෂා සමාධි ශික්ෂා දෙ වෙනවා. විපස්සනා ශික්ෂා දෙ දින වටිනාම දේ තමයි අසවල් දේ අපේක්ෂා වෙන්නේ වේ. එනේන දේ නිරුද්ධ කරන එක. එනේන දේ අතාරින එක. ඉතින් ඒක නිසා විපස්සනාට යන පිරිස බොහෝම අඩුයි ලෝකේ. මොකද අපිට ලැබෙන දෙයක් නෑ. ඒදීෙද්දි කරන එක. ඒදීෙද්දිත් මේ භාවනාව මෙතෙක් ජීවිතේ නොකරපු ආවාදීම් කරලා කරන මනුස්සයාට වඳින්න වටිනවා. බුද්ධ ආදි උත්තරයන් මහන්සලා පවා වඳිනවා. ඒ මොකද මෙතනදී කෙරෙන්නේ ක්ෂය වීමක් පමණයි. වැය වීමක් පමණයි. නිරුද්ධ වීමක් පමණයි. දැක දැක ගෙවන් කිරීමක් පමණයි. ආන්නේ ගෙවන් කිරීමේ ක්‍රමය මේ විදිහට භාවනා පරියන්කෙදී අත් දෙක වහගෙන ඉඳගෙන ඉන්නකොටත් යෝග අවචරික උඩාකරට අත්දකින්න. ඒ වගේම සක්මන් භාවනා කරනකොටත් මුදුවට හිත යොදලා වම වශයෙන් දැකලා දකුණු වශයෙන් දැකලා එසවීම තැබීම වශයෙන් දැකලා එසවීම යැවීම තැබීම වශයෙන් හොඳට බලලා හිත සක්වනි හොඳට පතලුණාට පස්සේ කරන බව තේරෙනවා. නමුත් මුලමදාකත් තේරෙන්නේ නැහැ මොකක්වත් නැහැ කරනවා. එතකොට යෝගාවචරය මේ කරන්නේ මොකද්ද? කොහෙද යන්න හදන්නේ කියලා විශාල අවුලකට පැත්තලා ප්‍රශ්න ගන්න පටන් ගන්නවා. මම ඊගාට මොකද කරන්නේ? ඊගාට මොකද කරන්න ඕනේ කියනකොටම චේතන පහළ වෙලා ඉවරයි. කරනකොටම ස්පර්ශ පහළ වෙලා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? ආ මොඩ වුණොත් එහම ආය මුලමෙදක බලන්න යනවා. ආය වම දකුණ බලන්න හදනවා. එතකොට වෙන්නේ මොකක්ද? අර ඇති කරගත්ත ගිවන් කිරීම. යන්නේ යන චිත්තක්ෂණයක කිසිම ක්ලේශයක් ඇති කරගන්නේ නැතුව ස්පර්ශයක් ඇති කරගන්නේ නැතුව චේතනාවක් ඇති කරගන්නේ නැතුව සංස්කාරයක් ඇති කරගන්නේ නැතුව නිකන් සක්මන සඳහා කරගෙන යන වැඩ පිළිවෙල සංකර වෙනවා. ඉතින් මේ විදිහට අභ්‍යන්තරගතව සූක්ෂමව සිදුවෙන මේ ගවන් කිරීම දැකීමම බාහිර ලෝකයේ ජන විඥාණය තුලත් බුදුජානන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ප්‍රතිපදාවක් වශයෙන්. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. යම් කිසි කෙනෙක් මේ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ස්පර්ශ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. චේතනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා තමන්ට ආර්ය අෂ්ටාංග මාර්ගය වශයෙන් කරණ තියෙන්නේ මේ දේවල් බෝ කරන එක, දිනු කරන එක, වැඩි කරන එක නෙවෙයි. ස්වභාවයෙන් මතුවෙන සංසිද්ධිය ගා ගන්න නැතුව ඒකට හේම යන්න දෙන එකයි කියලා දන්න එකට සම්මාදිට්ඨිය කියලා කියනවා. යන බණ්ඩ අපි සංසාරේ මෙතෙක් කල මොකද කරේ? කිරුවේ රැස් කරපු එකමයි. දිගටම කිරුවේ රැස් කරපු එකමයි. ඒ නිසා අපිට අමාරුයි බය 24ම ගෙවන් කරන්න. මොකද මේ ඇට ඇට මිදුළු සියලු හරහා නාර හරහා කියලා තියෙන රැස් කරන එක. ඒ නිසා අපි දවසේ පොඩි වේලාවක් වෙන් කර ගන්නවා. මේ රැස් කරන තාකල් සංසාරේ වෙන්නවා කම්ම වට විපාක වට වශයෙන් කෙලස් වැඩෙනවා. ඒ නිසා මට බැරිද මේ ගෙවන් වීම? චේක වීම දකින්න කියලා ඒකට පිහිටවල කටයුතු කරන අවස්ථාව. නැත්තම් වැය වෙමින් යද්දී ඒක දිහා බොහොම තැම්පත් උපේක්ෂා ස්වරූපෙන් බලාගෙන ඉන්න පුළුවන් අවස්ථාව. සම්මා දිට්ඨියෙන් ආඩ්‍ය වෙලා නැත්තම් සම්මා දිට්ඨියෙන් පණ බැවිලා නැත්තම් භාවනා හැමදාම කෙරෙන්නේ භාවනාවේදී ට්‍රස් කරන එක තමයි. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා දිට්ඨිය මෙතෙන්දී සිද වෙන්නේ මැද බලලා මුල බලලා අග බලන එක තමයි භාවනාව කියලා තේරුම් ගන්න කියලා හිතාගමු. හුස්මක් ගත්තනම් හුස්මේ මැද බලලා මුල බලලා ඊට පස්සේ ගෙවන් වෙන අග බැලීම තමයි ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගය. ප්‍රශ්වාසය ගත්තත් එච්චරයි. පිම්බීම ගත්තත් එච්චරයි. හැකිලිම ගත්තත් එච්චරයි. කීංචයක් ගත්තත් එච්චරයි. තරහක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, මානයක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනයක් තියෙනවා මේ ලෝකේ පහළ වෙන තාක් පහළ වෙන්නේ දුක්. එනිසා දුකේ ගෙවන් කිරීම කියන්නේ සපක්. අපිට හිතෙනවා නම් නෑ නෑ සමහර දේවල් මේ ලෝකේ සපක් කියලා ඒක මිච්ඡා දිට්ඨියට වැටෙනවා. මතුවෙන තාක් දුක්මයි මතුවෙන්නේ, මතුවෙන තාක් සංස්කාරමයි මතුවෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ සංඛාරා අනිච්ච. ඒක නිසා සියලු මතුවෙන තාක් දේවල් දුක් නම් ස්පර්ශාරා කි ගිවන් කිරීම දැකීම තමයි බුදුරජාණන් වහන්සේ අපිට දෙන මන්තරේ, අපිට දෙන යන්තරේ. ඉතින් යම් කිසි කෙනෙක් අන්නේ විදිහේ සම්මා දිට්ඨියක් දවසේ සුළු වේලාවකට හෝ පිහිටවලා, එහෙම නැත්නම් සුමානද්ද අනිමාඩු දාලා ඒ සඳහාම ගත කරලා ඉන්නකොට ඒ පුද්ගලයාගේ මේ දෘෂ්ටිය සකස් වීම අනුව එයාගේ අවතුම් පැවතුම් වලට පොඩි බලපෑමක් සිද්ධ වෙනවා. ඒකට කියනවා සම්මා සංකප්ප කියලා. සංකල්ප කියලා සිංහලෙන් කියන්නේ සම්මා දිට්ඨිය හරිනම් සම්මා සංකල්පේන උල්පත හොඳනම් එන වතුර පිරිසුදුයි. ඒ නිසා සම්මා දිට්ඨිය නැතුව මුතුන සෑම සංකල්පයක්ම කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. ඒ ඔක්කොම කාමයේ අතින් තමයි පෝෂණය ලබන්නේ. ඒ වගේම ව්‍යාපාද නිසා පරිගණ්ඩ, විහිංසාව නිසා anu වනස් හිතවිලි තමයි මේකට මතුවෙන හරියක් මතුවෙන්නේ. ඒක නිසා සම්මා දිට්ඨියකින්තරෝ පහල කරන හැම සංකල්පයක්ම මිච්ඡාපත්‍තර වෙනවා. සම්මා දිට්ඨියකින් යුක්තව පහල වෙන සංකල්ප වලට කියනවා නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. දැන් අපි මේ ගෙවල් දොරවල් වලින් වෙලා දැන් මේ ටික කාලයක් ගත වෙන නෙක්ඛම්ම සංකල්පයට වැටලාතියි. මේක කිසියම් ලාභයකට, සත්කාරයකට, සම්මානයකට නෙවෙයි, අර අපි ළඟ තියෙන සම්මා දිට්ඨියෙන් ඇතිවෙච්ච ඵලයක්. ඒ වගේම අපිට බැන්නත් ගැහුවත් මොනවා කෙරුවත් අපි උත්සාහ කරනවා ඒකේ යත්තන්ගේ මිත්‍යා දෘෂ්ටි නිසා කරන්නේ. මම අව්‍යාපාදේ මෛත්‍රිය වඩ아가ගෙන ඉන්නවා. ඒක විතරයි මට අරසව තියෙන්නේ. ඒ වගේම යම්ම වනස් හිතවිල්ලක් මගේ හිතේ අස්වාභාවිකව හරි පැනගෙන ගිනවනම් මම ඉගෙන ලැජ්ජ වෙලා ඒ හිතවිල්ල නැතිවීම පිටපත අවිහිංසා සංකල්පය ඇති කරගන්න. ඒක සමානට සීල ශික්ෂාවක් වශයෙන් ගන්න පුළුවන්. නැත්තම් මේ සම්මාදිට්ඨිය හොඳවට තේරුම් ගත්ත කෙනාට තමන් විශ්ින් කොදුවැට පෙලක් ඇති සතෙක් විශ්ින් ආධ්‍යාත්මයක් ඇති මිනිසෙක් විශ්ින් කල යුත්තේ මේ සම්මා සංකප්පය කියලා තියෙනවා. ඉතින් මෙතෙන්දි මම පොඩි විරාමයක් අරගෙන පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. මේ කිසියම් සම්මාදිට්ඨියක් නැතුව මේ බටහිරෙන් අපිට එන තාක්ෂණයේ සියල්ලම මිච්ඡාදිට්ඨිය මත පදනම් වෙච්ච මිච්ඡා සංකල්ප වගුරුවන මිච්ඡා සංකල්ප ප්‍රතිපල. අපි අද අධ්‍යාපනයේ දිගටම යන්නේ ওই මිච්ඡා සංකල්ප රාශියකට. අපි ඔය දිනු කරගෙන රට ගෙනියන්න හදනේ 100%ක්ම මිච්ඡා සංකල්පයකට. හිතන්න එපා කවදාකවත් ඒ මිච්ඡා සංකල්ප වපුරුවමින් වගුරුවමින් බෝ කරමින් අපිට නිස්සරණයක් ලැබෙයි කියලා. අපිට අබිනිෂ්ක්‍මණයක් කරන්න පුළුවන්. ඒවත් දැඩිසේ අපි අල්ලපදා ගන්න. ඒ නිසා අපිට අවශ්‍ය නම් කාම සංකල්පේ වලට නික්කම්ම සංකල්පයක් ගන්න මතක තියාගෙන ඉන්න. අපි ඔය ඉස්සරහින් තියාගෙන ඉන්න බටහිර සංකල්පවල කවදාකවත් එහෙම එකක් නැහැ. ඒකේ කාන්තෙම මිච්ඡා සංකල්ප මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි තියෙනවා නම් සම්මා සංකල්ප එන්න බෑ. ඒ වගේ මේ හිතවිලි වල ඒගොල්ලන්ගේ අවතුම් බයතුම් වල කවදාකවත් මෛත්‍රිය ගෑවිලාවක් නෑ. හැමදාම යුද්ධයක් තියෙනෝනේ බටීර ආර්ථිකය රඳාපවතින. බටීර ආර්ථිකය, බටීර සමාජ විද්‍යා, බටීර දේශපාලනේ තියෙන්නෙම යුද්ධයක් කරා. ඒ නිසා ඒගොල්ල කරන්නේ මිනිස්සු මොන හරි එකක් දාලා කුප්පනවා. කුප්පල මිනිස්සු කිපෙන්දාගෙන. කැළඹෙන්දාගෙන. කැළඹුණාට පස්සේ කියනවා ඕම් පේනෝ නේද වැඩි මේ වගේ භයානක අනිශ්චිතතා මත වෙන. ඒකෝට අපි රජයේ වශයෙන් උඹලට අරසව සලසන්න ඕනේ. ඒ නිසා අපිට බදු වැඩි කරන්න වෙනවා. ඒ නිසා මේ රජයෙන්මයි ඔය කරන ඔය චිකන් පොක්ස් මොනවාද මේ චිකන් ගුන්ණියා කියයි එතනින් ගියාම ඔය බහුගේ දාස අපි දන්න ඇන්ත්‍රැක්ස් කියලා එකක් ආවා. සේරම රජයෙන් පතුරුණ දේවල්. අපිට ඉස්සල්ලාම ආවා පොල්ගස් වලට කුමින්ගිව සංගතයක්. ඊට පස්සේ ආවා මේ අනු මේ නෝරිලි පැතිතිනේ දොඩම් වගාවට විනාශ කරන්න වැඩක්. ඊට පස්සේ ආවා කෙසෙල් විනාශ කරන දේවල්. ඒ බීජේ තාමත්ම සාර්ථකව වතුරෝල. ඊට පස්සේ ඒක රසායනික සංගම් ඇවිල්ලා කියනවා අපි ඔයගොල්ලන්ට අද්දුතුයි ප්‍රත්‍යක්ෂයි රසායනිකයක් තියෙනවා ගහන්න ගහපු ගමන් මෙලෙඩ නැති වෙනවා. ඒක මොකද මුම්ම නෙලෙඩ ඇති කරන්නේ. හොරාගේ අම්මගෙන් පේන ආන වැඩ තියෙනවා. අපි කියනවා අනේ මේ රසායනික කම්පැනි ඇවිල්ලා අපි බේරගත්තේ නැත්තම් අපි කිහිල්ල වගා ඉවරනේ. අපි දොඩම් වගා ඉවරනේ. අන්නාසියෝ ගාවට මොකද උනේ අපි? මේ සෑම දෙයක්ම මේ අහිංසකව ජීවත් වෙන කුඹුරේ පොළවේ හැපිලා ජීවත් වෙන මනුස්සයට ගහලා ඒකෙන් විශාල වශයෙන් සල්ලි හොයලා අන්තිමට ඒගොල්ලෝ සුද්ධවන්තයෝ වශයෙන් විද්‍යාඥයෝ වශයෙන් පෙනී හිටිනවා. ඉතින් අපි කවදද මේ වගේ බූවල්ලෙක්ගෙන් මේ වගේ මකරෙක්ගෙන් මේ වගේ පිසාචයෙක්ගෙන් බේරෙන්නේ එක මිනිහෙකුට බේරෙන්න පුළුවන් වර්තමානයේ හිත පැවැත්මෙන් පමණයි. කවදාකවත් බෑ ඔය බූවල් අපිට යට කරන්න. අපි බටහිර වශයෙන් දකින්නේ මාර බලවේග. අපි ඔය අරගත්තොත් මතකද කියන අපිට සම්මා දිට්ඨිය ආවනම් අපිට එන සංකල්ප තුන තමයි නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංස සංකල්ප. ඒ සංකල්ප අපිට පුළුවන් මේ වගේ සීමිත වාතාවරණයක් ඇති කරගෙන එවැනි පින්වන්ත පිරිසක් එක්ක එකතු කරලා පොඩි අදහසක් ගන්න අපි මේ ජීවත් වුණාට ලුණු සහිත මහා ජල සාගරයක අපිට කට්ටියක් එකතුලා පුංචි දූපතක් හදා ගන්න පුළුවන් වේලිලා ඉන්න. හැබැයි හැමදාම නැත්තල් නැහැ. ඊදර ගිය ගමන් ඕක නැහැ. ඉදිරි ගම මෙව ඇහෙන්නත් නෑ අපිට ඇහුනට කරන්නත් බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඔබේ මනසට ඔබේ සම්මා දිට්ඨියට මේ සම්මා සංකප්පයට මතුවෙන තාක් මතුවෙන දුක් බව තේරුම් කරලා දීලා උඹට සාන්තියක් උඹට අස්වැසිල්ලක් තියෙන මේ දුකේ ගෙවන් වෙන පැත්ත බැලීමෙන් පමණයි කියන අදහස මේ වගේ භාවනා වැඩමුළුවකදී සිත්වද්දා ගන්න තරම් යාදෙන අත්දැකීමක් ලැබුණා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් gedara giyaar passe samma vaachawa patan ganne. samma sankappeyata passe samma vaacha meeta passe gedara giyaar passe katha karana hama wachanekinma avissena deyakda katha karanne sansidana deyakda avashya deyakda katha karanne anavashya deyakda menne metanin thamai keles mulu patan ganne. tacchato thetato ආදිවාසීන් වෙච්ච දෙයක් පමණක් කියන්නේ. ඒක වෙච්ච හැටියෙන් කියන්නේ. ඒක ඒ අහන මනුස්සයාට සුභයක් මංගලයක් ඇති කරනවා විතරක් කියන්නේ. ඒ මනුස්සයා පිළිගන්න කැමති නම් විතරක් කියන්නේ. ඒකට අපිට කල්පනා කරන්න වෙන වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප අහරහ මම මේ කියන්න හදන වචනේ වෙච්ච සිද්ධියක්ද වෙච්ච විදිහටම කියනවාද අහන මනුස්සයාට එකින් ප්‍රයෝජනයක් වෙනවාද මනුස්සයා ප්‍රිය වෙයිද? බුදුරජාණන් වහන්සේ පවා වචනයක් කතා කරන්නේ තච්ඡතෝ ථේතතෝ ඇත්ත වෙච්ච එකක් වෙච්ච හැටි මේ මනසට සුභ සිද්ධියක් තියෙනවා නම් විතරයි. ඒක නිසා කමඨාන් ශුද්ධ කරනකොට එහෙම නැත්නම් අහගෙන ඉන්නකොට රේඩියෝ එකකට වගේ නැත්නම් පිරිසකගේ අපි කොච්චර දවසකට ප්‍රපංච වලට සහභාගී වෙන විදිහට අනවශ්‍ය දේවල් නැවත නැවත කියමනින් අර හදාගත්ත ලස්සන ශේෂ්ත්‍රය අර සම්මා දිට්ඨිය සම්මා සංකල්පේ විනාශ කරනවාද කියලා කිව්වොත් රටවට කර වැටබැඳක් කටවට කර වැටබඳින්න බෑ. ඒ නිසා කවුරුවක්වත් අපිව කෙලසක් නැහැ. කෙලසන්නේ තමන්ගේ එළියට ගියාට පස්සේ කතා කරන වචනවලින්. මතක තියන්න දස කර්මපත වලින් හතරක්ම වචනය හා සම්බන්ධයි. කය හා සම්බන්ධ තුනයි හිත හා සම්බන්ධ තුනයි. ඒ නිසා සංකප්පේට පස්සේ සංකප්පේ හදාගත්තා නම් ගොළුෙක් වාගේ බීරෙක් වාගේ පුළුආන්තරම් ඇති කරගත්ත අර චිත්ත ප්‍රවෘත්තිය විඥාන ස්රෝතේ අරස කරගන්න දන්නේ නැතුව කටමැද දොඩවන්න පටන් අර ගත්තොත් කිරි කලෙයි ගොම කඳුලයි. කොච්චර කිරි කලයක් ලිව්වත් දෙව්වත් උර ගොම කඳුලක් වැටිච ගමන් එක පාට කැටි ගැහෙන. මූත්‍රා කඳුලක් වැටිච ගමන් කැටි ගැහෙන. එනිසා එකම දෙනගෙන් තමයි කිරි ගොමයි මූත්‍රා යන්නේ. නමුත් කිරි ටික පැත්තක දෝලා තියලා ඕනේ ඉතු වැඩ කරන්න. අපි ඒ කිරි ගොමයි එකට දාගත්තොත් යෝගාවචරකම ගැලපෙන්නේ. ඒක නිසා ඇතුළත මතුවෙන චිත්ත සංස්කාර දිහා බලව සංසිඳවන කිතාම සූක්ෂම මට්ටමේ පරියන්කදී කරනා වගේම අපි එළියට ගියාට පස්සේ මනසුත් එක්ක කතා කරනකොට සම්මා වාචා පිළිබඳව දවසර කොච්චර වචන කතා කරනවද කියලා කිප්ලවන්ද ඔත්ත බීමක් කරන්නේ නැත්නම් මේ මොන රිට්‍රීට් එක කරත් වැඩක් නැහැ. අර හදනේකී ආය ගන්න. ඒ වගේම තද බල චිත්ත පීඩාවක් එයි. අනේ අපි ඉන්නකොට භාවනා මධ්‍යස්ථානයේ කොච්චර ලස්සනට අපි පවුලේ කට්ටිය වගේ හිටියද දැන් පවුලේ කියන උන් එක්කත් එනකොට ගන්න මරා ගන්න හැටි. වේරළු ගෙඩිය අට කඩකට කඩාගෙන එයින් එකක් දෙගුරුන්ටත් තියාගෙන සහෝදරයෝ හිටි වාගේ අපි හිටපු කට්ටිය දැන් මේ මොකද එනකොට මරාගෙන. මොකක්වත් නිසනේ වචන. මුක්කක්කත්ම නිසානේ වචන නිසයි කියලා මතක තියන්නේ. මොකද හේතුව අපි හදාගත්ත සම්මා දිට්ඨිය අපි හදාගත්ත සම්මා සංකප්පය මේ කටමැද දොරවන්න යාම නිසා අවුල් කරගත්තොත් ඒ කරන වචන වලට වග වෙන්න සම්මා කම්මන්තයක් කරන්න වෙයි. අපි කියාපාන දේවල් ලෝකෙට පෙන්වන්නයි අපි මේ අතපය හොල්ලන්න සිද්ධ වෙන්නේ. කටපරිසම් කරගත්තොත් අපිට සම්මා වාචාවෙන් සම්මා කම්මන්තයට ලොකු සම්බන්ධයක් තියෙනවා. එනිසා කෙලෙස් ගොඩාක් වැගිරෙන්නේ සම්මා වාචාවේ. එනිසා අපිට ਸਰුවචන් වහන්සේට අන්වර්ථ නාමයක් දෙනවා මුනි කියලා. මුනි කියන්නේ කතා නොකරන කියන. ඉස්රීතු විශ්ින්නාංශලා ගාව තුන්කල් දක්නා ඥාන තිබුණයි කියන. කිසිම විදියකින් කාටවත් දෙන්නේ නැහැ. ඔවිත කිසි කෙනෙකුට දුන්නට එක පාවිච්චි කරන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් ගිහලා තමන්ගේ වචනයක් රහසක් දුන්නොත් අවුරුදු 7ක්වත් රකින්න පුළුවන් කියන එක ලක්ෂ කෝටි වාරයකින් ඔප්පු කරුවට පස්සේ තමයි ඒ ඍෂින්නාංශේ ඒ ශාස්ත්‍රය දෙන්නේ වෙන කාටද. ඒකට ගුරු මුෂ්ටි කියලා කියනවා. මොකද ශාස්ත්‍රයේ තියෙන වටිනාකම කොච්චරද කියනවනම් ලාමක කෙනෙකුට දීමින්ම ශාස්ත්‍රය කෙලෙසෙනවා. ශාස්ත්‍රය නිග්‍රහ කරා වෙනවා. ඉතින් ඒක නිසා අපි මේක බුදුරජාන් වහන්සේ අපිට නොමිලේ වගේ මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න හැටි සම්මා සංකප්පේ වගේ ඇති කරගන්න හැටි කියලා දුන්නට උන්වහන්සේ වගකීමක් දෙනවා. ඔයත් අන්න මේක කරඬුවක හේප්පුවක තැම්පත් කරපු ධාතුන් වහන්සේ නමක් විදිහට උඩක තියලා වඳින්න දන්නේ නැතුව මේක වසලෙන්ගේ බලුමස් හැලියක් කරගත්තොත් ශාප වෙනවා. ඒ මොකකින් අත් මේ තමගේ වචනේ හසුරුව ගන්න දන්නේ ක්‍රියාව හසුරුව ගන්න දන්නේ අර කරඬුවක තැම්පත් කළ ඉහළ තිල වඳින්න ඕන තරම් වටින මේ ශද්ධර්මයේ වසලයන්ගේ එහෙම නැත්නම් අපි කියනවා මේ අහිකුට්ටිගේ බලු මසලියක් වඩ පත් කරගන්න. ඒක වෙන්නේ වචනේ. මේක වෙන්නේ ක්‍රියාවේ. ඒක නිසා යම් ප්‍රමාණයකට තමන් අධ්‍යක්ීමක් ලැබපු කෙනාට ලොකු වගකීමක් එනවා. එළියට ගියාට පස්සේ හැසිරීම් ස්වරූපේ හදා ගන්න බැරි වුණොත් ඉතින් ලෝකෙට දොස් කියන්න එපා. ලෝකයේ ඉන්නේ කොයි වෙලාවෙත් ඒ විෂම හිතකේ විෂම ලෝකයක්. ඒ ලෝකේ සමහිත පවත් ගන්න බැරි නම් ලෝකෙට දොස් කියලා වැඩක් නැහැ. මොකද ලෝකේ භවනා කරන කට්ටිය නෙවෙයි. ඒ නිසා සරුවචනාංශ මේකට උපමාවක් වශයෙන් කියනවා අහං නාගෝව සංගාමේ ඡාපාතෝ පටිසංසරං අතිවාක්‍යං තිතික්කිසං දුස්සීලෝයි බහුජනෝ. බුදු වෙලා මේ කියන්නේ. මහනි මම යුදටවන් ඇතකුසේ දුන්නෙන් විහිදීන ඊතල කාගෙන මගේ යුද කර්මාන්ත කරගෙන යනවා. බුදු වුණාට පස්සෙත් මිනිස්සු බයිනවා. බුදු වුණාට පස්සෙත් ඊතල වලින් විදිනවා. බුදු වුණාට පස්සෙත් කොනහනවා. බුදුන්ස කියන මම කිසිම දවසක ලෝකෙත් එක්ක ගැටුණට ගැටුන්නේ නැති වුණාට ලෝකේ මෛත් එක්ක ගැටෙන එක කවදාකවත් නැතර වෙන්නේ නැහැ. නමුත් බුදුන්ස කියන මම මේක ඉවසනවා මොකද බොහෝ දෙනා දුස්සීල නිසා. වෙන මොනම හේතුවක්වත් නැහැ. දුස්සීලෝයි බහුජනෝ. අහං නාගෝ සංගාමේ චාපාතෝ බජ්ජනන අතිවාක්‍යං තිතික්ක සම්මිනිස්සයිලා අපිට පුදුම විදියට අතිවාක්‍ය කියනවා. අපි කියන්නේ දෙහියට හැපෙන වචන කතා කරනවා කියන්නේ. සාමාන්‍ය වචනින් කියන්නේ නානා විදිහට අපි පරීක්ෂා කරනවා කොනහල පරීක්ෂා කරනවා ගහල පරීක්ෂා කරනවා බැනල පරීක්ෂා කරනවා ඒ සෑම දෙයකටම ඉවසන්නේ යුක්තිය පසින්දලන්න නෙවෙයි මේ බොහෝ දෙනා දුස්සීලයි ඉතින් ඒ නිසා තමන් ඇති කරගත්තේ මේ සම්මා දිට්ඨිය තමන් ඇති කරගත්තේ මේ සම්මා සංකප්පය රකින්න ඕනේ නම් කදාකත් එහෙම කෙනෙක්ගෙන් අබ්බමල් රේණුවක සහයෝගයක් ලැබෙයි කියලා හිතන්න බෑ මේ මිනිස්සු අසරණයි ඒගොල්ලෝ භාවනා කරලා නැහැ ඒගොල්ලෝ දන්නේ විෂමතාවයේ පමණයි. සමහිත දන්න කෙනා මේක රකින්නේ නාගමාණික්ක බඩතුලේ රඟවාගෙන රකින්න නාගයෙක් වගේ. එහෙම නැත්නම් සක්විති දරු ගැබක් රකින්න මහේෂිකාවක් වගේ. මේක රැක ගන්න බැරි නම් ඒක ඉතින් දියකින් දිගට යනවා. ඒක නිසා හොඳට මතක තියාගෙන භාවනා කරපු අයටයි මේ ලෝකේ සාමයේ අයිති. භාවනා කරපු අයටයි ඒ සාමයේ නඩත්තු කිරීම වගකීම අයිති. ඡන්දපරසු මිනිසුන් නෙවෙයි ඡන්දපරසු මිනිසු කොච්චර ඡන්දපරසු වුණත් තමන්ගේ සාමයේ පැතිරීමෙන් තමයි අපි බුදුහමරණ ගෞරවය කරන්නේ. ඒ වගේම අපිට අපේ පපුවට අපේ හදමණට බුදුහමර වඩම ගන්න. ඉතින් ඒකටයි අපි මේ වගේ එකතැනක ඉඳගෙන බොහොම කවුරු හරි තම්බලා දෙන බතක් කාලා සුදු වෙනගෙන අටසිල් සමාදන් වෙලා අර අපිට සම්මාදිට්ඨිය ගන්න පුළුවන් දෙයක නැතිවීම බැලිල්ල විතරයි මේ ලෝකෙ කරන්න තියෙන්නේ. ඒ සඳහා කරන්න තියෙන්නේ නික්මීමයි. ඒ සඳහා කරන්න තියෙන්නේ වෛරේ නැති කිරීමයි වනස්සිතුවිලි නැති කිරීමයි එවැනි වනස්සිතුවිලි නැති හිතකින් වචන කතා කරනකොට වෙච්ච දෙයක් පමණක් කියන ඒක ඇත්තට කියන්නේ වෙච්ච ප්‍රමාණයට අතිශෝක්ති කරන්න යන්න එපා. ඒ වගේම අහන විඤ්ඤාණ වැරක් වෙනවද කියලා බලන්නේ මනසයි කැමැතිද කියලා අහන්න නැත්තම් වක් කරන්න යන්න එපා. ඒ වගේම කරන ක්‍රියා ඉදිරිපත් වෙච්ච ආහන බුරුමේ පණ්ඩිත ශාන්චි කියනවා අපිට දහසකුත් එකක් ආරාධනා වෙනවා. දහසකුත් එකක් ඉල්ලීම් වෙනවා. ආයෙල්ලි මෙනකොට ඒ ඉල්ලි මම ගත කරන මේ යෝග ජීවිතේට යුතු අයුතු දෙක බලන්න කියලා. යුතු නම් බාර ගන්න. ඒ යුතු ප්‍රමාණයමුත් හැකි නම් හැකිනො හැකි බලන්න කියනවා. කවුරු ඇවිල්ලා කිව්වට දැන් උඩින් ඵලයන් මමර ලක්ෂය දෙන්නයි කො උඩින් යන්න. බැරි නම් මොන කරන්නේ? ලක්ෂයට කැමති අපි. ඒක බෑ. එහෙමනම් හැකිනො හැකි බලන්න කියනවා. හැකි දේවල් වලිමුත් රුචි දේ පමණක් කරලා බේරෙන්නේ කියලා. තමන්ට හැකි දේ අරුචි දේවල් කරන්න යන බය එතකොට ටෙන්ෂන් එක එනවා එතකොට ආතතිය වෙනවා ඒ නිසා යුත් හැකි රුචි කියන දේවල් අනුව ඒ දේ කරනවා නම් හැමදාම ජීවිත විනෝදාංශයක් ලක්ෂිත එකක් ආරාධනා වෙනවා ඒක නැති කෙනෙක් ලෝකේ නැහැ ආපු ආරාධනාවේ යුතු අයුතු බලන්න මම ගත කරන ජීවිතයට අයුතු නම් කියන බොහොම කනගාටුයි මේක ඉතින් මට කරන්න බෑ මොකද මම මේ ප්‍රතිපත්තියක ඉන්නේ ඒ යුතුකම තිබුණට එයා බලපෑම් කරාට මේ හිතට එකඟව ඉල්ලීම කරන්න ඉතින් මට බැරි නම් මොකද කරන්නේ? මම නිසන් වණ්ඩ ඇවිල්ලා සමාලාට සංඝවංශලා කියනවා මේ ස්වාමීන් වහන්සේ අපිට පොත් කියවනවා. ඉතින් මං කියනවා ඒකට පොත් කියවල තැනකට ඵලයක්. මයිලගත් තන දෙකක් තිබුණාට කිරියෙන්නේ නැහැ. ඒක නම් අම්ම කෙනෙක් ගාට යන්නේ. මේ තනේ තියලා කොච්චර සූප්පු කෙරුවත් කිරියනවාද? ඒකට කිරි තියෙන කෙනෙක් ගාට යන්නේ. ඇවිල්ලා ඉන්නකොට බෑ. ඉතින් මං බෑ කියන්නේ තමන කරන්නේ. ඉතින් ඒකට කියනවා කිසි අනුකම්පාවක් නැහැ අපි පැවිදිලාට පස්සේ අපිට ඕනේ ඕනේ තමයි. ඒකට වෙන තැන් තියෙන මට බලයක්. ඒක තරහට නෙවෙයිනේ කියන්නේ. මේ තනියක් තියුණාට කිරි නැත්තම් මොන කරන්නේ? අන්නේ වගේ හොඳට මතක තියෙන කල හැකි ටිකක් තියෙනවා. ඒව හිතන්න යන්න එපා. ඒක හොඳටම ප්‍රදේ. මේ හැකි දේනොත් තමයි රුචි දේ කරන්නේ. එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත පිළිබඳව සම්පූර්ණ ජීවිතය සලකා බලන්න පුළුවන්. සලකා බලන්න වෙනවා. මේ සියල්ලම අංග සම්පූර්ණ වෙන්නේ පුංචි ඩිංගිත්තයි අවිට පරිතත කරගන්න පුළුවන්. හැබැයි ඒක යා දෙන වෙනසක් කරනවා. සරුවචන් වහන්සේ හරියට නියත පාරමිතා පිරුවට පස්සේ දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමාර්ථ පාරමිතා ආදී වශයෙන් දස පාරමිතා විදිහට ඊට පස්සේ හරියට මල් මාලයකට මල් ලැබුණා නම් ඔක්කොම ගොනු වුණානේ. අන්න මේ විදිහට සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඇති වුණාට පස්සේ තමයි අපිට සම්මා වාචා සම්මා කම්මන්ත කියන සීලෙවත් පිහිටන්නේ. ඊගෙන ලැජ්ජ වෙන්න එපා. මෙතෙක් කල් අපිට සීලයක් තිබුණ නැහැ කියලා තිබුණා. ඒව සීලබ්බත පරාමාස. දැන් තමයි ඒකෙන් මදේ අවශ්‍ය කරන තික් ගන්නෙ. අද දවසේ ධර්ම දේශනාව මම මෙතන නැත කරන්න මම බලාපොරොත්තු වෙන හෙටට මේ සම්මා ආජීවය කියලා එකක් තියෙනවානේ. මේ ජීවන රටාව කියලා එකක්. බඩගෝත්‍රේ හම්බ කරන හැටි. අන්න ඒක තමයි ඊගාවට එන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත දෙක කීකරු කරගත්තට පස්සේ කෙනෙකුට සම්පූර්ණයෙන් සලකා බලන්න වෙනවා. මම මේ ගත කරන ජීවිතයේ යැපීම. සිව්පසේ ලබන හැටි කොහොමද? පාවිච්චි කරන හැටි කොහොමද? ඒ සඳහා මම ගන්න ජීවනෝපාය කොහොමද කියන එක මේ සම්මාදිට්ඨි සම්මා සංකප්පහරා පෙරිලා ඉන්න ඕනේ. අපි මෙතෙක්ල් කොච්චර අපරාධ ක්‍රමයකට වැරද්දකට කෙරුවත් ඒකේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. හොඳටම අපි ධ්‍යානෙන් භාවනා කරාට පස්සේ අපිට නැවත සලකා බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ සලකා බලන හැම වෙලාවෙදීම දේක නිරුද්ධ පැත්ත බලන්න, විවේක විස්රාම වෙන පැත්ත බලන්න, මෛත්‍රී වැඩෙන පැත්ත බලන්න, අවිහිංසා පැත්තට බලන්න පුළුවන් ජීවන රටාවක් අපි ළඟ තියෙනවනේ. ඒක සම්මා ආජීවයට වැටෙනවා. මම ඒක හෙට දවසට නතර කරලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදුරජාන් වහන්සේගේ මේ අපූර්ව හේතුඵල ධර්මානුකූලව පැවතීම මතක තියාගෙන භාවනා කරන අයට විතරයි. භාවනා නොකර මේක කොච්චර පොත්වල කියවත් කොච්චර උනන්දු කරත් බෑ. තමන්ට ඇති වෙන අය විතරයි ඒ ටිකවත් එක කරේ නැත්තම් ඉතින් ශාසනයට හරි දුර්භික්ෂක් කෙනෙක්. ඉන්ජා විතහතරින් යන හිතලා අපේ වචන, අපේ ක්‍රියා මහෙට විශ්ල කරන බලාපොරොත්තු වෙන අයස ආජීවයේ ඒ ටික සකස් කළොත් හැම කෙනෙකුටම පෞද්ගලිකව තේරෙවි බුදුහාමුදුරුවෝ පිරුණම් පෑවට බුදුරජාණන්ගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ තාම වැඩ කරනවා. පුරුෂයන් දමණය කිරීමේ ගුණය තාම වැඩ කරනවා. ඒ ගුණයට තමන් ඇප වෙන තරමට කැප වෙන තරමට බුදුහාමුදුරුවෝ සජීවී වෙනවා. ඇත්තටම අපවගෙන කැප වෙන තරමටම තමයි ධර්මෝජාව බුදුජානනාංශගේ ආශිර්වාද ලැබෙනවා. ඉතින් ඒක තමයි මම හිතන අපිට මේ වගේ අවුරුදු 2600ක් ගියාට පස්සේ ශාසනයට කරන් තියෙන දේ. ඒක කරන්න බෑ භවනා නොකර. ඒක කරන්න බෑ සතිය සමාධිය දිනු කරන්න නැතුව. සතිය සමාධිය දිනු කරාට පස්සේ හැම වෙලාවෙම එන්නේ පටිතත කරන තද කරන යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ඉංග්‍රීසියෙන් කියනවා ලීස් ෆ්‍රික්ෂනල් පාත් එකට වැටෙනවා. ඒක තමයි අපි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. හරි මේ ගැටුම් අඩුයි. තියෙන ගැටුම් අඩු වෙලා ඒ වගේම තමයි මේ පාරට වැටිච්ච අනිකුත් සත්පුරුෂයෝ අනිකුත් කල්යාණ මිත්‍රයෝ බොහෝම ඇසුරටපත් වෙන්න පටන් ගන්නවා. ඒකෙන් තේරෙනවා තමයි දැන් පාරට වැටලයි කියලා. නමුත් ඒක නිකන් හම්බ වෙන්නේ නැහැ. භාවනා කරයි කියලා නිකන් හම්බ වෙන්නේ නැහැ. භාවනා කරලා කය වචන දිහා නැවත සලකා බලනද අද ධර්ම දේශනාවත් මේ හිරු ධර්ම දේශනාවලුත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.